හොඳයි සාධනාදයක් පවත්තම සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාර කතරින් එතර වනු කැමති ඥානවන්ත ගුණවන්ත සදහැවත් පින්වතුනි, අපි පෙර දවසක පොරොන්දුවක් වුණා. අද මේ පොහෝ වැඩසටහන පවත්වන දවසේ ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව පිණිස, නිවන් දැකීම පිණිස, නිවනට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරය පිළිබඳව කියා දෙන්නට දැනුවත් කරන්නට උත්සාහවත් වෙනවාය, උනන්දු වෙනවාය කියන අදහස. ඒ අනුව මේ වෙලාවේදී පොරොන්දුව ඉෂ්ට සිද්ධ කරමින් ඒ සම්පූර්ණත්වයට පත් කරගන්නට තරම් අද දවස පුරාම යෙදෙන කාලය ප්‍රමාණවත් නොවුනත් ඉදිරි දින කීපයට හෝ ඒ සඳහා ඉතිරිය තබමින් පිළිවෙලින් ඒ අදාළ කරුණු පිළිබඳව අපි පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා, සූදානම් වෙනවා. පින්වතුනි, සත්පුරුෂ නුවණැති හැම දෙනාගෙම ඒකායන අරමුණ බලාපොරොත්තු වෙන්නට ඕන මේ සංසාර සාගරයෙන් එතර වෙන එක. මේ සසර ගමන නිමා කරන්න අපට උවමනාවක් නැත්තේ එම ඉවර කරගන්නට ඕන කියන අදහසක් පහළ නොවෙන්නේ අපි මේ ගත කරන සසරෙහි ස්වභාවය බියකරු බව නොදන්න නිසාමයි. යම් දවසක අපි මේ සසරේ තියෙන බියකරු බව දැනගත්තනම්, දැකගත්තනම්, එදාට මෙතන මොහොතක්වත් රැඳෙන්න අපිට ඕන වෙන්නේ නැහැ. අපි හිතමු අපි නිවසක ඉතාමත්ම ප්‍රණීත ආහාර පාන ආදී භුක්ති විඳිමින් බොහෝම ප්‍රිය දර්ශනීය නාට්‍ය සම්දර්ශන බලමින්, ගීත ශ්‍රවණය කරමින්, නටමින්, ගයමින්, වයමින් බොහෝම සන්තෝෂයෙන්, විනෝදයෙන් කාලය ගෙවෙනවා. දැන් මේ සතුටෙන් ගෙවෙන මේ තැන අපි සිත් අලවා වාසය කරන තැනක්. මෙතනින් මොහොතකටවත් එළියට යනවා කියන එක හරි අමාරු දෙයක්. ඒ බඳු අවස්ථාවක ශරීරක්‍ෘත්‍යං සඳහා බැසිකිලි කැසිකිලියට හෝ යන්න යෙදුනොත් ඒකත් මහා අමාරුවෙන් අකමැත්තෙන් නොගිහින් බැරි නිසා යන ගමනක් බවට පත් වෙනවා. ඒ තරමට සිත්තලවා වාසය කරන තැනක්. හැබැයි මේ මොහොතේ අපි මේ සතුටෙන් ඉන්න නිවස ගිනි ගන්නවා කියලා දැනුනොත් ආරංචි වුණොත් වහාම විශේෂ නිවේදනයක් නිකුත් කළොත් විනාඩියක් දෙකක් ඇතුළත ඉක්මනින් මෙතනින් එළියට පැන ගන්න කියලා ලොකු අනතුරක් කියලා අපි මේ වෙලාවේ කවුරුවත් මට නම් යන්න බෑ මෙච්චර සතුටුදායක සැපදායක තැනක් අතහැරලා කොහොමද යන්නේ? ඒ නිසා මම මෙතන ඉන්නවා කියලා හිටියොත් එයා ගින්නට දැවිලා පිලිස්සිලා යන මෝඩයෙක් බවට පත් වෙනවා. නුවණැති හැම කෙනෙක්ම කල්පනා කරනු මෙතන යම් සැපයක් ඇති බව ඇත්ත. ඒ වුණාට මේ නිවස ගිනි ගන්නවා නම් මේ සැපේට ඇලුම් කරලා මෙතන රැඳුනොත් මීට වඩා මහා දුකකට මුහුණ දෙන්න වෙනවා. එනිසා ඉක්මනින් එළියට පැන ගන්න ඕන කියලා මොහොතක් හෝ නොරැඳී අර ප්‍රියමනාප සියල්ලද අතහැරලා එළියට පැන ගන්නවා. මෙන්න මේ වගේ තමයි අපි ඉන්න තැන ඔබේ ජීවිතය ප්‍රියමනාප දෙයින් යුක්ත වෙන්නට පුළුවන්. ඇස්කන්නාසාදී ඉඳුරන් පිනවන යම් ප්‍රියමනාප අරමුණු තියෙනවා වෙන්න පුළුවන්. එහෙත් මේ අපි සතුටෙන් දිවි ගෙවෙන තැන ගිනි ඇවිලුණු තැනක් නම් එක ගින්නකින් නෙවෙයි. කෝනුහාසෝ කිමා නන්දෝ නිච්චං පජ්ජලිතේ ගති. විසාකාව ඇතුළු පිරිසකගෙන් බුදුහාමුදුරුවෝ විමසුවේ හාත් පසින් ගිනි ඇවිලෙද්දි කෝනුහාසෝ කිමා නන්දෝ, කුමන සිනාවක්ද කුමන සතුටක්ද? හාත් පසින් ගිනි ඇවිලෙනවා. ජාතිගින්නෙන් ජරාගින්නෙන් ව්‍යාධිගින්නෙන් මරණගින්නෙන් සෝක පරිදේව දුක්ඛ දෝමන සෝපායාසගින්නේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව් තලයේදී මේ ගැන දේශනා කළ ආදිත්ත පරිහාය සූත්‍රයෙන් ඇස ඇවිල ගත්තේ වේ, කනනාසේ දිවකය මනස ඇවිල ගත්තේ වේ. කුමකින් ඇවිල ගත්තේද? කුමකින් ගිනි ගත්තේද? ජාතිගින්නෙන් ජරාගින්නෙන් මරණගින්නෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග ද්වේෂ මෝහ 11 ගින්නකින් දැවෙනවා. මේ ගින්න ගිනිගත් බව අපට දැනෙන්නේ නේ, අපට පේන්නේ නේ. මෙන්න මේ නොපෙනෙන බව මෝඩකම, අවිද්‍යාව, අන්ධකාරය කියලා කියන්න පුළුවන්. දැන් ගිනිගත් බව නොදන්නේ නම් මේ නිවස අපි මේ සැපතට ඇලුම් කරනවා, මේ සැපත ප්‍රිය කරනවා, මේ සැපත අතහැරලා දාලා යන්න බෑ කියන තැනක අපි ඉන්නවා. මලමුත්‍ර කරන්න යන්නේ තකමැත්තෙන් මෙතන මොහොතකට හෝ ටිකකට යහට. ඒ තරම් මෙතනට ඇලුම් කරනවා. හැබැයි ගිනි ගන්නේ කියලා දන්නවනම් මෙතන ඇල්මක් තිබුණත් ඒ ඇල්ම ඒ කැමැත්තට ඉඩ නැහැ. ඇයි? මේ ආස්වාදයක් මෙතන තියෙනවා තමයි. ඉදිරියේ එන එළඹෙන ආදීනවය මහ විශාල එකක්. ජීවිතේම විනාශ කරන්න පුළුවන් තරමේ මහ ගින්නක් එන්නේ. එනිසා යාත්‍ත තේරුම් ගන්නවා ආස්වාදය හා ආදීනවය. මෙතන ආස්වාදයක් තියෙනවා තමයි. ඒ උනාට ගින්න මීට වඩා ලොකු ආදීනමයක් ගෙන එන්නේ. අන්න යා ආස්වාදයට ඇලුම් කරන්නේ තණ්හාව දුරු වෙනවා අර භයානක ආදීනමය පේනකොට. එයා ඉක්මනින් නිස්සරණය කරනවා, මෙතනින් මිදෙනවා, එළියට පැන ගන්නවා. මේ වගේ අපේ ජීවිතවලත් ගිනි ඇවිලිලා අපි ගින්න නොදකින, ගින්න නොපෙනෙන නිසා අපි මේ දේවල් වලට ඇලුම් කරලා තියෙනවා, බැඳිලා තියෙනවා. මේවා අතහැරලා දාලා යන්න බෑ. හැබැයි අපි මේවට ඇලුම් කළා, මේවට බැඳිලා හිටියා කියලා ගින්න නිවෙන්නේ නැහැ. ගින්න ඇවිලෙනවා. රාග ගින්නෙන් වරක දැවෙනවා. වරක ද්වේෂ ගින්නෙන් දැවෙනවා. වරක මෝහ ගින්නෙන් දැවෙනවා. වරක ජාති ගින්නෙන් දැවෙනවා. වරක ජරාව නැමැති ගින්නෙන් දැවෙනවා. වරක ව්‍යාධි නැමැති ගින්නෙන් දැවෙනවා. වරක මරණ නැමැති ගින්නෙන් දැවෙනවා. ශෝකයෙන් දැවෙනවා. පරිදේවයෙන් දැකෙනවා. දුකෙන් දෝමනස්යෙන් දැවෙනවා. උපායාසයෙන් දැවෙනවා. අපි මේ ටික දන්නේ නැහැ. දැවෙනවා දන්නේ නැහැ. ඉතින් යම් දවසක මෙන්න මේ ගින්න, මේ දැවෙන පිලිස්සෙන බව යදා පඤ්ඤාය පස්සති නුවණින් දැනගන්න, නුවණින් දැකගන්න ලැබුණොත් නම් එදාට අපි කවුරුවත්ම මේ තාවකාලික සැපතට ඇලුම් කරන්නේ නැහැ, ප්‍රිය කරන්නේ නැහැ. මේ සැපතට වසඟ වෙලා මෙතන රැඳෙන්නේ නැහැ. මේ ආසාව, මේ තෘෂ්ණාවට සමු දීලා අපි ආදීනවයෙන් මිදීම සඳහා ඉක්මනින් එළියට පැන ගන්නවා. එතකොට ගිනි ඇවිලෙද්දිත් ගින්න ගැන නොතකා අපි මේ සැපතේ ඇලුම් කරන්නේ ගින්න ගැන නොදන්න නිසා. ගින්න ගැන දැනගත්තොත්, ගින්නේ බරපතලකම තේරුම් ගත්තොත් විතරයි අපට මේ තෘෂ්ණාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එනිසා ලෝතුරා දහම තුල අපට ප්‍රධාන කොට දුකට හේතුව, දුකට මූලය දක්වන තැන තෘෂ්ණාව, දුක්ඛ සමුදය කොට දේශනා කළත් ඒ සමුදය ප්‍රහාණය සඳහා, තෘෂ්ණාව දුරු කිරීම සඳහා කරන වැඩපිළිවෙල දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය, මාර්ගය ගැන විමසිලිමත් වෙන කෙනෙකුට තෘෂ්ණාව දුරු කිරීම සඳහා ඉන් ඉහලින් තියෙන, ඊට ඔබ්බෙන් තියෙන තැනකටයි මනස තබන්න වෙන්නේ. එනම් අවිද්‍යාවයි. අවිද්‍යාව දුරු වීමෙනුයි තෘෂ්ණාක්ෂේ වෙන්නේ. අපට මේ ලෝකයේ තුල මේ දුක සැප ආස්වාද ආදීනව දෙක තේරුම් ගන්න බැරිකමයි මේ ලෝකයේ තුල අපට සිදුවෙච්ච මහා විපත. අපි දැන් ඒ ගැන ටිකක් පුංචි නිදර්ශන උදාහරණ ටිකක් එකතු කරගෙන පළමු කොට ඒ ගැන දැනුවත් වීම වඩාත් සුදුසුයි. මොකද අපට මිදෙන්න ඕන කියන කැමැත්ත නැතුව අපි මිදෙන්න පාර කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ටොරොන්ටෝ වලට යන්න ඕනකම නැති කෙනෙකුට ටොරොන්ටෝ වලට යන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරනවා නම් කවුරු හරි ඒක හිස් නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. ඇයි එයාට යන්න ඕන කමක් නැත්තම් මොකටද පාර ගැන අහන්න ඕන කමකුත් නැහැ එයාට. ටොරොන්ටෝ වලට යම් කෙනෙකුට යන්න ඕනකම තියෙනවා නම් ඕනකම තියෙන කෙනාට පාර අහගන්න ඕන. එයාට කවුරු හරි පාර කියලා දෙන්නොත් එයා ඕනකමින් සවන් දෙනවා. ඒක මතකයටත් ගන්නවා. ඒ මතක තොරතුරු ප්‍රයෝජනෙට අරගෙන එයා ටොරොන්ටෝ පැත්තට යන්නත් පටන් ගන්නවා. ඒ වගේ අපි නිවන් දකින්න කියලා පාර කියන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් එළියට යන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න කිව්වට වැඩක් නැහැ. මෙතන ඇලුම් කරලා ඉන්න කෙනෙකුට, මේ සැපත අතහරින්න බැරි කෙනෙකුට. හැබැයි අපි කියලා දුන්නොත් මෙන්න මේ පරපැත්තෙන් මේ පැත්තෙන් ගිනි ඇවිලෙනවා, මේ ගේ දැවෙනවා පිච්චෙනවා, තව ටිකකින් මේ මුළු ගේම ඇවිලෙනවා අළු වෙනවා කියලා කිව්වොත් ඒ අය විසින් මහාවි අනේ කොහෙන්ද පැනගන්නේ, කොතනින්ද ඉක්මනින් එළියට පැනගන්න පුළුවන් ගින්නට හසු නොවි ඔවුන් විසින්ම පාරහනවා. ඔවුන් විසින්ම කැමැත්තෙන් සවන් දෙනවා ඒ එළියට පැනගන්න මාවත හොයාගන්න. ඒ වගේ අපි තුලත් මිදෙන්න ඕනෑය කියන කැමැත්තෙන් ඕන. ඒකට කියන සච්ඡන්දතාවය. තමාටම කැමැත්තක් උපදින්න ඕන. කැමැත්ත උපදින්න නම් මෙතන තියෙන ආස්වාදයත් ආදීනවයත් දෙකේ තරම වෙන්වෙන්ව පේන්න ඕන. ආස්වාදයට වඩා ආදීනවය බලවත් බව, ප්‍රකට බව තේරුණොත් ආස්වාදයේ බොහොම අල්පයි ස්වල්පයි, ආදීනවය බොහෝ ගැඹුරුයි බොහොම භයානකයි නපුරුයි කියලා දැනුණොත් මේ පුංචි ආස්වාදයේ අතහරින්න බැරි වෙන්නේ නේ. මේ පුංචි ආස්වාදයේ අතහැර දාලා යන්න පුළුවන්. ඒ ටික දැනුණු දවසට. ඒ නිසා අපටත් ඉස්සෙල්ලාම මාර්ගය පිළිබඳව හොයන්න ඉස්සෙල්ලා අපි මේ ගත කරන තැන, ඉන්න තැන තියෙන ආස්වාදය හා ආදීනවය කියන දෙකෙහි ස්වභාවය ටිකක් පළමු කොට දැන ගැනීම බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. එනිසා අපි නිතර භාවිතා කළ උදාහරණයක් මේ වෙලාවේ මතක් කරනවා. හැබැයි වෙනදා කතා කළ පැත්ත ගැන දැනුවත් කරන්න නෙමෙයි ඒ නිදර්ශනය උදව් කරගන්නේ. වෙනදා අපි පළඟැටියාව ප්‍රයෝජනයට ගත්තේ මේ කාමයට තියෙන ඇලුම් කිරීම පිළිබඳව කතා කරන්න. අද අපි යොදාගන්නේ එක ඊට වැඩි ගැඹුරු දහමක් විවරණය කරගන්න. අපේ ජීවිතයත් අපි ගත කරන සංසාරික ස්වභාවයේ උරුමයත් අපිට කොහොමද ලැබිලා තියෙන්නේ, එතනින් අත් මිදෙන්න නිදහස් වෙන්න අපි මොන වගේ දහමක්ද සොයන්න ඕන විමසන්න ඕන කියන අදහස මතු කරගන්න මේ නිදර්ශනය උදව් කරගන්නවා. පිංගතුන් දැකලා තියෙනවා පළඟැටියා කියන සතාව. පළඟැටියා ස්වභාවයෙන්ම ගින්නට ඇලුම් කරන සතෙක්. ගිනි දැල්ලක් දැක්කොත් ඈතක ඉඳලා වුණත් පියාඹගෙන එනවා ගිනි දැල්ලට. ඒ තරම් ගිනි දැල්ල පළඟැටියාට ප්‍රියයි, මනාපයි, සොඳුරුයි. දැන් ගිනි දැල්ලට කැමති පල ගැටියා. ගිනි දැල්ල සොයාගෙන එන්නේ සැපත සොයාගෙන, සුවය සොයාගෙන, ඒ ප්‍රිය අරමුණෙන් ඒ සුන්දර අත්දැකීමක් ලබන්න එන්නේ. පළඟටියාගේ ස්වභාවය දුකට අකමැති, සැපයට කැමති. පළඟටියෝ කවුරුවත් දුකට කැමති නෑ. ඒ සත්වයත් කැමති සැපතටමයි. සැපට කැමති දුකට අකමැති පළඟටියා පහන් දැල්ලට ලං වෙන්නේ අකමැති වූ දුක හොයාගෙන නෙවෙයි. කැමති වූ සැප ලබන්නයි පහන් දැල්ලේ පහස ලබන්න ඉන්නේ. දැන් අපි දන්නවා පහන් දැල්ලෙන් සැප හොයන පළඟැටියට අවසානයේ ලැබුණු අත්දැකීම මොකද්ද කියලා. පහන් දැල්ල පාමුල දෙවි පිලිස්සි මරණයේ අමිහිරි වේදනාව විඳිනවා ඔබ දැකලා තියෙනවා. දැන් මෙන්න මේ සිදුවීම ගැන ටිකක් හිතන්න. මේ දැකපු පුරුදු මේ සිදුවීම ගැන ටිකක් හිතන්න. පළඟැටියා පහන් දැල්ලට කැමැත්තෙන් ආසාවෙන් පියාඹගෙන ආවේ මරණයේ අමිහිරි වේදනාව බලාපොරොත්තු වෙන්න නෙවෙයි. සැපය, සුවය, සුන්දර බවක් අපේක්ෂාවේ. සැපය කැමැත්තෙන් පහන් දැල්ල හොයාගෙන ආවේ. හැබැයි පහන් දැල්ලෙන් ඒ සැපය බලාපොරොත්තු වුණු පළඟැටියට කැමති දේ නෙමෙයි ඉටු වුණේ. අකමැති, අමනාප, අප්‍රියම දේමයි පළඟැටියාට හිමි වුණේ, ගොදුරු වුණේ, අයිති වුණේ. දැන් බලන්න මේ සිදුවීම තුළ මහා ගැඹුරු ධර්මයක් තියෙනවා. මහා ගැඹුරු ධර්මයක් තියෙනවා මේ පුංචි සිද්ධිය තුළ. පළඟැටියා සැපැති තැනක් හැටියට, සුවගෙන දෙන තැනක් හැටියට, සුන්දර වූ, ප්‍රිය වූ, මధుර වූ තැනක් හැටියට යමක් දැක්කනම් ඒ පළඟැටියාගේ දැක්ම යථාර්ථයක් සැබෑවක් වෙලා නැහැ. ඒ නිසානේ පළඟැටියා අකමැති දෙයම අත්විඳින්න උනේ. එහෙනම් පළඟැටියට අමිහිරි, අප්‍රිය, මරණයේ අමිහිරි වේදනාව දක්වා අකමැති දුක උරුම වුණා නම් උරුම කළේ කොතනින්ද? ඒ දුක අයිති කළේ, උරුම වුණේ කුමකින්ද? කැමති වූ, ප්‍රිය වූ, මනාප වූ ගිනි දැල්ලෙන්ම. එයාම කැමති වෙච්ච සැපගෙන දෙන සොඳුරු අරමුණක් හැටියට දැකපු තැන එහි පහස ලබන්න ගිය පළඟැටියාට අත්ුනේ අකමැතිම, අමනාපම අත්දැකීම. දැන් එහෙනම් අපට පේනවා මේ නිදර්ශනය තුළ පළඟැටියාගේ දැක්ම නිවැරදි නෑ. පළඟැටියාගේ දැකීම මිත්‍යා සහගතයි, වැරදි සහගතයි. එයි එයා සුඳුරු තැනක්, ප්‍රිය තැනක්, මනාප තැනක්, සැපගෙන තැන, සැපගෙන දෙන තැනක් හැටියට දැකපු පහන් දැල්ල සැබවින්ම පළඟැටියාට ඒ දේ, ඒ බලාපොරොත්තු දේ උදා කරලා දුන්නේ නෑ. පළඟැටියාට උපදවා දුන්නේ ඔහු බලාපොරොත්තු නොවුණු අකමැතිම දේ. එහෙනම් අපට මෙතන තියෙනවා ඉගෙන ගන්න තවත් පැත්තක්. අපි ගිනි දැල්ලේ ස්වභාවය ගැන කල්පනා කළොත් ගිනි දැල්ලට ඕනකමක් තිබුණේ නැහැ පළඟැටියන්ව දවන්න පුළුස්සන්න. ගිනි දැල්ල පළඟැටියන්ව හොයාගෙන ගියෙත් නැහැ. ගිනි දැල්ල තුල යම් ස්වභාවික ගුණයක් තිබුණා. යමක් ලං වුණොත් දවන තවන පුළුස්සන ස්වභාවය. ඒක ගින්නේ ස්වභාවය. එසේ නැතුව ගින්නට ඕන කමක් නැහැ තව කෙනෙක්ව දවන්න. අඟලක් දශමයක්වත් ගිනි දැල්ල ගියේනේ පළඟැටියන් හොයාගෙන. ගිනි දැල්ල එක්තරා ස්වභාවයක් තිබුණා ලං වුණොත් යමක් දවන පුළුස්සන බව. ඒක අහිංසකයිනේ. ඒක තව කෙනෙක්ව දවන්න පුළුස්සන්න ඕන කමක් එතනට නැහැ. ඒ ගිනි දැල්ලෙහි ඌ ස්වභාවික ස්වභාවය ගැන තේරුම් ගන්න. එබඳු ස්වභාව ධර්මතාවයකින් යුක්ත වූ ගිනි දැල්ලට පළඟැටිය ඇලුම් කළා ආදරය කළා කියලා ගිනි දැල්ලේ ස්වභාවය වෙනස් වුණේ නැහැ. ගිනි දැල්ල සිසිල් වෙන්නේ නැහැ. මට ආදරය කරනවා මට ඇලුම් කරනවා කියලා. ගිනි දැල්ලේ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බෑ. එතකොට ඒ බඳු ස්වභාවයෙන් යුක්ත ගිනි දැල්ල ඒ ස්වභාවය ඉක්මවා වරදවා ගත්තේ දැක්කේ පළඟැටියමයි. ඒ වරදවා දැකීමේ වරදවා සිටීමේ වැරදි මානසිකාරයේ ප්‍රතිඵලයේ බවට පත් වුණා අමිහිරි අකමැති මරණයේ අත්දැකීමට පත්වෙන්න වීම. දැන් මෙතනදී අපට තියෙනවා වෙනස් කරන්න බැරි දුක්ඛදායක ස්වභාවයක් හා අමිහිරි ස්වභාවයක් හා වෙනස් කරගත හැකි ස්වභාවයක් කියන ධර්මතා දෙකක්. අපි දුක කියන වචනය ගත්තොත් ගිනි දැල්ලේ ස්වභාවය දවන තවන පුළුස්සන ස්වභාවය. ඊළඟට දැවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් ඇතිවෙන අමිහිරි අත්දැකීම් ටික. මෙන්න මේ කියන ධර්මතා දෙකක් දෙපැත්තක් තියෙනවා. එකක් ගිනි දැල්ලට පැනලා දැවිලා තැවිලා පිලිස්සිලා තටු පිලිස්සිලා මරණේ අමිහිරි වේදනාව ශෝක පරිදේව දුක් දුම්නස් විඳින අවස්ථාව. අනිත් එක තමයි ගිනි දැල්ලේ අර නපුරු සැහැසි ස්වභාවය. දැන් මෙන්න මේ ස්වභාව ධර්මතා දෙකෙන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ගිනි දැල්ලේ ස්වභාවය කිසිම වෙනසක් නොකොට ගිනි දැල්ල හැටියටම තිබියදීම ගිනි දැල්ලෙන් ඇතිවන දැවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් වෙන දුකින් මිදෙන්න. දැන් පළඟැටියෙක් යම් දවසක ඉගෙන ගත්තොත් තේරුම් ගත්තොත් පහන් දැල්ල කියලා කියන්නේ දවන පුළුස්සන නපුරු පහසක් ඇති තැනක්. එතන සැප ඇති තැනක් නෙමෙයි. එතන සුවගෙන දෙන තැනක් නෙමෙයි. සොඳුරු තැනක් නෙමෙයි, ප්‍රිය තැනක් නෙවෙයි. එතන ඇත්ත, එතන ස්වභාවය මෙන්න මේ බඳුයි කියලා ගිනි දැල්ලෙහි ඇත්ත ඇති සැටියෙන් දැකගත්තොත් දැනගත්තොත් පළඟැටියා ගිනි දැල්ලට පණීවිද. ගිනි දැල්ලෙන් සැප හොයාගෙන පහස ලබන්න යාවිද. ඔන්න අපට තේරෙනවා එහෙම නුවණක් තිබුණොත් පළඟැටියා කවදාවත්ම ගිනි දැල්ලි පහසෙන් සැප හොයන්න යන්නේ නැහැ. ඒ ගමන නතර වුණොත් පළඟැටියා දෙවෙන්නේ පිලිස්සෙන්නේත් නැහැ. දෙවෙන්නේ පිලිස්සෙන්නේ නැත්තම් පළඟැටියා මරණීය මිහිරි වේදනාව දක්වා ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස විඳින්නෙත් නැහැ. දුකින් මිදෙනවා. එක පැත්තකින් දුකක් තිබියදීම දුකේ එක පැත්තකින් නිදහස් වෙනවා. ඔන්න මේ ලෝකයේ තුල අපටත් මෙන්න මේ ටික කරගන්න පුළුවන්. ඔන්න ඔය ටිකට කියනවා නිවන කියලා. එක පැත්තක දුකෙන් මිදුනහම කියනවා සෝපදිශේස නිබ්බාන කියලා. දුක ගිනි දැල්ල තියෙනවා. දුක් වූ ස්වභාවය තියෙනවා. ඒ දුක් වූ ස්වභාවය තුල අල්ලලා ස්පර්ශ කරලා දැවිලා තැවිලා පිලිස්සීමෙන් ඇතිවෙන දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් අප්‍රියං හායක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම ආදියෙන් හටගන්න සියලු දුකෙන් මේ ජීවිතයේ තුලම මිදලා ඉන්න පුළුවන්. පළඟැටියා ගිනි දැල්ලේ යථා වූ ස්වභාවය තේරුම් ගත්තොත් එතන සැප තියෙනවා, එතනින් සැප ලබන්න පුළුවන් කියන මෝඩ සංකල්පයෙන් මිදුනොත් ඒ පහන් දැල්ලට සමීප නොවන පළඟැටියා දෙවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් එන දුකෙන් මිදිලා සුවසේ ජීවිතය ගෙවෙනවා වගේ ඔබටත් පුළුවන්කම තියෙනවා මේ ජීවිතයේ තුලදීම යම් දුකක් අවබෝධ කරගත්තාම ගිනි දැල්ල වූ ස්වභාවයෙන් යුක්ත යම් යථාර්ථයක් තේරුම් ගත්තොත් ඒ හේතුවෙන් ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් මිදිලා සුවසේ සැපසේ නිදුකින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ජාතිය තිබියදී ජාති දුකෙන් මිදලා ඉන්න පුළුවන්. ජරාව තිබියදී ජරා දුකෙන් මිදලා ඉන්න පුළුවන්. ව්‍යාධිය තිබියදී ව්‍යාධි දුකෙන් මිදලා ඉන්න පුළුවන්. මරණය තිබියදී මරණ දුකෙන් මිදලා ඉන්න පුළුවන්. දැන් ඔන්න ජාති ජරා ව්‍යාධි මරණය එක පැත්තක්, ජාති ජරා ව්‍යාධි මරණ දුක එක පැත්තක්. ඉස්සෙල්ලා අපට මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් නොව. ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් දැවීමෙන් පිලිස්සීමෙන් හට ගන්න දුකෙන් මිදෙන්න පුළුවන්. ගිනි දැල්ලේ වූ යථාර්ථයේ ඉතුරුව තිබියදීම ඒක නිවන්න ගියේ නැහැ. ගිනිමැලේ ගිනි දැල්ල නිවලා සැප ලබන්න ඕන උනේ නැහැ පළඟැටියට. ගිනි දැල්ලේ ස්වභාවය තේරුම් අරගෙන ඒක තිබියදීම පළඟැටියට පුළුවන්කම තිබුණා ගිනි දැල්ලෙන් වෙන, ගිනි දැල්ල නිසා ඇති වෙන මිහිරි අත්දැකීම් වලින් නිදහස් වෙලා සුවසේ දිවි ගෙවන්න. ඒ වගේ අපිට ජාති ජරා ව්‍යාධි මරණයට අත තියන්නෙත් නැතුව ඒ ටික එහෙම්මම තිබියදී ජාති දුකෙන් පීඩා නොවිඳ, ජරා දුකෙන් පීඩා නොවිඳ, ව්‍යාධි දුකෙන් හඬා වැළපෙන්නේ නැතුව, මරණ දුකෙන් ශෝක පරිදේවයන් උලට පත් වෙන්නේ නැතුව සුවපත්ව ඉන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණය තේරුම් ගත්තාම, ගින්න ගින්නෙහි වූ ස්වභාවයෙන් තේරුම් ගත්තොත් පළඟැටියට වෙන අත්දැකීමත්, ගින්න ගින්නෙහි ස්වභාවය තේරුම් ගත්තේ නැතිව ගිනි දැල්ලෙන් සැප හොයන්න ගිය පළඟැටියට වෙච්ච අත්දැකීමත් කියන දෙක තේරුම් ගත්තාම මෙන්න මේ ටික තේරුම් ගන්න පුළුවන්. දැන් ගිනි දැල්ලෙහි වූ ස්වභාවයෙන් තේරුම් ගත්තේ නැති තැන තව තවත් දවන පුළුස්සන ස්වභාවයත් ඉතුරුයි. දැවීමෙන් පිලිස්සීමෙන් එන දුකත් අත්විඳින්න වෙනවා. දෙවැනි තැන දවන පුළුස්සන ස්වභාවය වූ ගිනි දැල්ල ඉතුරුව තියෙනවා. එහි ඇති තතු දැන ඒකට ලං නොවී දැවීමෙන් පිලිස්සීමෙන් ඇති වෙන දුක් වේදනා ටිකෙන් මිදිලා නිදහස් වෙලා ඉන්න. දැන් අපටත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්වභාවයෙන්ම යමක් හිතන්න. ගිනි දැල්ල වැනි ස්වභාවයක් තියෙනවා අපි ඇලුම් කරන, ප්‍රිය කරන. ඒ ගිනි දැල්ලේ ස්වභාවය තේරුම් ගත්තාක් මෙන් එහි ඇති යථාර්ථය තේරුම් ගැනීමෙන් අපටත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ අත්දැකීම් දෙක. ගිනි දැල්ලමෙන් ස්වභාවය කොට ඇති අවබෝධ කටයුතු යමක් ඇත්නම් ඒ අවබෝධ නොකිරීමෙන් අපද කළේ එයින්ම සැප සොයන්නට උත්සාහ කිරීමක්. ගින්නෙන් සැප හොයන්න විහිසුණු පළඟැටියාක් මෙන් අපද කළේ සැප හොයන්න උත්සාහ කළේ එතනින්මයි. යම් දවසක අපි සැප සෙවූ තැන මෙන්න මෙබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත ගිනිගත්ත තැනක් කියලා දැනගත්තොත්, දැකගත්තොත් අන්න එදාට අපි මේක බිය කරු බව දකිනවා. මෙතනින් මොන සැපතක්ද? ගින්නෙහි මොන සැපතක්ද? ගින්නෙහි පහසෙන් ලැබෙන මොන සුවයක්ද? දැක දැන මීට ලං නොවන බව නිසාම පිලිස්සීමෙන් ඇතිවෙන, දැවීමෙන් තැවීමෙන් ඇතිවෙන දුකටපත් නොවි සුවසේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ නිදර්ශනය තුල තියෙනවා, අපි මතක තියාගන්න ඕන, ඉදිරියට ඕන වෙනවා. නැති කරන්න පුළුවන් දුකෙහි අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ ටික නැති කරන්නලා සුවසේ ඉන්න පුළුවන්කම තියෙන්නේ දුකෙහි අනිත් පැත්ත, ගිනි දැල්ලෙහි ස්වභාවයේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන්, එහි ඇත්ත ගැන සිතීමෙන් විමසීමෙන් ඒ නොදන්නාකම නිසා ඇතිවෙන දුකෙන් මිදිලා ඉන්න පුළුවන්. ඒ ස්වභාවය නොදැනගත්තොත් අනුවනකම යෙදුනොත් ඒ නිසා අත්විඳින්නට වෙන භයානක විපාකයක් දැන් අපට තේරෙනවා. එහෙනම් පළඟැටියට ගිනි දැල්ලමෙන් අපට දවන තවන ස්වභාවයෙන් යුක්ත අවබෝධ කරගත යුතු යමක් තියෙනවා. අන්න ඒ ධර්මතාවය අවබෝධ කරගත්තේ නැති ඇලුම් අවබෝධ කරගත්තේ නැති තේරුම් ගත්තේ නැති වටහා ගත්තේ නැති නිසා ගිනිදෙල්ල වැනි වූ එබඳු තැනකට අපද ඇලුම් කරලා ප්‍රිය කරලා මමය මගේය මගේ ආත්මයය කියලා දැඩි ග්‍රහණයෙන් අල්ලා ගැනීමට යාම තුල අපටද ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක අප්‍රියන් හා එක්කිරීම ප්‍රියන්ගෙන් වෙන් කිරීම කැමති දේ නොලැබීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මහා දුක් රාසියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබේ ජීවිතය තුළ ස්වභාවය දැන් හිතන්න ඕන. අපේ ගෙවෙන ජීවිතයේ ගෙවුණු ජීවිතය සත්‍ය ස්වභාවයෙන්ම සැපද දුකද කියලා හිතලා විමසලා බලන්න ඕන. මං ඇහුවොත් මේ පින්වතුන්ගෙන් ඔබේ අතීත ජීවිතයේ කොහොමද ගෙවුනේ සැපදායකද සුවදායකද කියලා ඇහුවොත් මේ හුඟක් දෙනෙක්ගේ උත්තරේ වෙනවා අපි මේ තැනට අහසින් කඩා වැටුණා වගේ ආවේ නේ. අපි හරියට දුක් විඳලා හරියට මහන්සි වෙලා නොකා නොබී නිදි නොලබා දුකසේ මහන්සි වෙලයි අපි මේ තැනට ආවේ. මේකනේ හැමෝගෙම උත්තරේ. දැන් ඒ උත්තරය තුල තියෙනවා මොකද්ද? අතීතේට අපි සැප විඳලා නැහැ. දැන් මං අහන වර්තමානයේ කොහොමද? අනේ හාමුදුරුවනි හරියට වැඩ. උදේ පාන්දර ගියාම රෑ වෙනව එනකොට. ඒ ඇවිල්ලා උයන්න පියන්න ඕන. ගෙවල් සුද්ධ කරන්න ඕන, රිදී හොදන්න ඕන, දරුවන්ගේ වැඩ කරන්න ඕන. පන්සලේ වැඩ, පලාතේ වැඩ, නොඑක් නොඑක් අයක වැඩ, ලංකාවේ වැඩ, මෙහි වැඩ. ඉතින් ඔහොම තමයි ගෙවෙන්නේ. විවේකයක් නැහැ. ඒ කියන උත්තරය තුල තියෙනව මොකද්ද? වර්තමානයේත් සැප නැත. දැන් අනාගතය ගැන මොනවද තියෙන්නේ? ඔයදී මේ වැඩපල ටික ඉවර වෙලා ටිකක් කොහේ සුවසේ විවේකයෙන් ඉන්න ලැබේවි. බලාපොරොත්තුවක් තියෙන අනාගතය ගැන සුවසේ ඉන්න ලැබේවි කියලා. හැබැයි ඉස්සර ඉගෙන ගන්න කාලේ මහන්සි වෙන කාලේ තිතුවි ඉගෙන ගත්තාම ඉගෙන ගන්නකම් විතරයි මේ දුක් රස්සාවක් කරන්න ගත්තට පස්සේ මේ කරදරයක් නැහැ සැපසේ ඉන්න පුළුවන් කියලා හිතුවි. හැබැයි ඒ බලාපොරොත්තු අවදිය දැන් ආවා. හැබැයි ඒ බලාපොරොත්තු ඉටු වෙලා නැහැ. ඔය අනාගතය ගැන ඔය තියෙන බලාපොරොත්තුවත් යම් දවසක ඔය අනාගතයේ වර්තමානයක් වෙන දවසට යථාර්ථයේ මේකමයි. අපි ගෙවෙන ගත කළ ගත කරන උදා වෙන ජීවිතය තුළ ඇත්ත කතාව නම් අපි සැප විඳලා නැහැ, විඳින්නෙත් නැහැ. සැප ලැබෙයි, ඉදිරියේ ලැබෙයි කියන විශ්වාසයකින් ඉන්නවා. අර අස්වැයගේ ඉදිරියෙන් කැරට්ටලියක් ඉල්ලලා තියෙනවා වගේ අද නැතුවට හෙටනම් හම්බ වෙයි කියන බලාපොරොත්තුවක් විතරක් තියෙන. අපි කියන, අපි කතා කරන වචනවල තියෙන ඇත්ත ඒක. අපි කතා කරන වචනවල තියෙන අපි සැප නොවිඳින බව. ඒකම තමයි යථාර්ථයත්. එතකොට අපි සැප නොවිඳිනවා නම් අපි මොනවද විඳින්නේ? ජරාව නිසා මම හෝ අනු අම්මා තාත්තා සහෝදරය සහෝදරිය දුව පුතා ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්. දිරීම නිසා, ලෙඩවීම නිසා, මරණය නිසා, අප්‍රියන් හා එක්වීම නිසා, ප්‍රියංගෙන් වෙන්වීම නිසා, කැමති දේ නොලැබීම නිසා අපි ජීවිතයේ තුල යම් අමිහිරි අත්දැකීමක් නිරන්තරවම විඳිනවා නොදන්නේ නමුත් නොදක්නේ නමුත් අපි හැමතිස්සෙම අපේ ජීවිත ගෙවෙන්නේ දුක වහගෙන අපි නිතරම දුක ඉරියව්වෙන් වහගෙන තියෙනවා දුක මතුවෙන්න දෙන්නේ නැහැ දුක පේන්න දෙන්නේ නැහැ ඉක්මනින් සංගව ගන්න ස්වභාවයක් තමයි ස්වභාවිකවම අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන්නේ යමක් දැකලා අප්‍රියමනාපාවක් උදා වෙනවා නම් අපි ඉක්මනින් බලනවා වෙනත් පැත්තක් බලලා ඉරියව්ව වෙනස් කරලා අර දුක වහගන්නවා අපි නිතරම තියෙන්නේ පවතින එළඹෙන පෙනිපෙනී තියෙන දුක සංගව ගන්න හදන බව. ඒ සංගවන බව නිසා අපට ඇත්ත ප්‍රකට වෙලා නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ අපි මෙන්න මේ ජීවිතය තුළ විඳින මේ අමිහිරි අමනාප අත්දැකීම් ටික මං විස්තර කරන්නේ පැහැදිලි කරන්නේ නෑ මේ ජීවිතයේ තියෙන යම් අමිහිරි යමනාප බවක් දෝමනස්ස සහගත බවක් සංසිඳුනේ නැති බවක් කලකිරුණු බවක් එපා වුණු බවක් සෑහීමකට සතුටු වීමකට පත්වෙන්න බැරි බවක් කොතනින්වත් සතුටක් අවසානයේට නොලබන බවක් නම් ජීවිතයේ ඇත්ත මෙන්න මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් මේ ජීවිතය තුල මරණයෙන් එහා පැත්තේ නෙමෙයි මේ ජීවිතය තුල එතකොට දැන් ඔබ ඔබේ ජීවිතය තුල අතීතයේ මෙහෙමයි ගෙවුනේ වර්තමානයේ මෙහෙමයි ගෙවෙන්නේ අනාගතය ගැන විතරක් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අපිට බලන්න පුළුවන් ওই ප්‍රාර්ථනාවෙන් යුක්ත වෙලා ඉඳලා මේ ජීවිතයේ සඳේ සමයේට මහලු වියට ගිය අය ඒගොල්ලෝ අද විඳින අත්දැකීම මොනවද කියලා බැලුවොත් ඒ අයත් සෑහීමකට පත්වෙච්ච බවක් නැහැ ධර්මයෙන් තොරනම් ඒ අයත් සෑහීමකට පත්වෙච්ච බවක් නැහැ එයයි බලාපොරොත්තු වෙන මේ ජීවිතේ නෑ ඊළඟට සැරේවත් දිව්‍ය ලෝකෙවත් ගිහිල්ලා මේ ටිකෙන් මිදිලා ඉන්න ඕන කියලා දැන් මොන හරි දෙයක් කරගන්න බලනවා ඉක්මනට. ඒ තාපහ බලාපොරොත්තුවක් තියෙනවා මෙතනෙම ගිනි දැල්ලෙන්ම තමයි සැප හොයන්න යන්නේ. ගිනි දැල්ලෙන්මයි සැප හොයන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට එතන ඉඳගෙන කරන ටිකත් ගිනි දැල්ලෙන් සැප හොයන පළගැටියා වගේ ආපහු ගිනි දැල්ලමයි ප්‍රාර්ථනා කරන්නේ එනිසා අපට පුළුවන්කම තියෙන අපේ ජීවිතවල තියෙන සැබෑ ස්වභාවය හොඳට හිතලා තේරුම් ගත්තොත් මෙන්න මේ ස්වභාවය වෙනස් කරලා මේ ජීවිතය තුළම සැපදායක සුවදායක ජීවිතයක් ආරම්භ කරන්න අර පළඟැටිය දැවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් ඇතිවෙන දුකෙන් මිදිලා සැපතේ අත්දැකීමක් සැබවින්ම ලැබුවා ලබනවා වගේ අපටත් පුළුවන් මේ ජීවිතයේ තුලම සැබවින්ම සැපතේ අත්දැකීම ලබන්න. එතකොට ඒ අත්දැකීම ලබන්නේ කොහොමද? අපි සැපයි කියලා හොයන අපි සැපයි කියලා ලං වෙන අපි සැපයි කියලා කිට්ටු කරගත්ත අපි සැපත උපදින්නේ මෙතනයි කියලා ප්‍රියකල මනාප වූ සොඳුරුසේ දැක්ක යමක් ඇතිනේ අන්න එතන තියෙන සැබෑ ස්වභාවයේ යථාර්ථයයි විමසන්න ඕන. මොනවටද අපි ඇලුම් කරලා තියෙන්නේ, මොනවටද අපි ප්‍රිය කරලා තියෙන්නේ, මොනවටද අපි රැවටිලා තියෙන්නේ, සැපගෙන දෙන තැන් හැටියට අපි මොනවද සොඳුරු වස්තුන් හැටියට දැකලා ප්‍රිය මනාප වස්තු හැටියට දැකලා කුමකින්ද අපි සැප හොයන්න ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ තැන පාදගත්තොත්, තේරුම් ගත්තොත්, හොයාගත්තොත් ගිනි දැල්ල පළඟැටියට පෙනුණු ස්වභාවයත්, ගිනි දැල්ලෙ පැවතුණු යථාර්ථයත් දෙක දෙකක්නේ. ගිනි දැල්ලේ යථාර්ථය දවන පුළුස්සන බව. හැබැයි පළඟැටියට පහන් දැල්ල පෙනුනේ සොඳුරු, ප්‍රිය වූ, මధుර වූ, සැපගෙන දෙන වටිනා වස්තුවක් හැටියට. පවතින ආකාරයයි දැක්මේ දැකපු ආකාරයයි දෙකක්. ඒ වගේම අපටත් තියෙනවා මෙන්න මේ ධර්මතාවයන් කීපයක පවත්නා ආකාරයයි පිනෙන ආකාරයයි දෙක තේරුම් ගන්න. පිනෙන ආකාරය පළඟැටියට ගිනි දැල්ල පෙනුනා වගේ සොඳුරුයි, ප්‍රියයි, මధుරයි. හැබැයි යථාර්ථයේ පවතින ආකාරය එහෙම වෙන්නේ නැහැ. ගිනි දැල්ල වගේ දවන තවන බව. මෙතනදිත් තියෙනවා ගිනි දැල්ල පළඟැටිය දවන්න තවන්න දසමයක් තරමවත් ගිනි දැල්ල ඉදිරියට ගියේ නැහැ. අපි තේරුම් ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන තැනත් ඒ දුක්ඛ ලක්ෂණ ටික පිහිටලා තියෙනවා. හැබැයි ඒ වූ ධර්මතාවයට කාටවත් එබඳු පීඩාවක් දුකක් ඇති කිරීමේ උවමනාවක් නැහැ. ඒ වෙනුවෙන් කිසිම වෙහෙසක් නැහැ. කවුරු හරි ඇවිල්ලා ඒක හැප්පුණොත්, එතනට ඇලුම් කළොත් ඒ දුක ඔහු විඳින්න ඕන. පහන්දැල්ලට ආවොත්, පහන්දැල්ලේ හැප්පුණොත් පිච්චිලා දුක් විඳින්න ඕන. මේ වූ තැනත් පවතින යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය තුළ කාටවත් ඒ දුක, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් ඇති කරන්න උවමනාවක් නැහැ. හැබැයි කවුරු හරි මෙතනට ලඟුණොත්, මේක වැළඳගත්තොත් ඒ හේතුවෙන් විඳින්න ඕන දුක තමා විසින්ම විඳ ගන්න ඕන. තමා විසින්ම ඒ අත්දැකීම ලබන්න ඕන. හැබැයි මේකේ ස්වභාවය තේරුම් අරගෙන ඈත් වෙලා හිටියොත් දුකින් මිදිලා මේ ජීවිතය තුළම රැඳෙන්නත් පුළුවන්. තමන් ලං නොවන නිසාම අර ගිනි දැල්ලට දරපිදුරු ආදී ප්‍රත්‍ය නොදමන්නේ නම්, ඒ ප්‍රත්‍ය ගෙවීමෙන් හේතුන් අවසන් වීමෙන් ගිනි දැල්ලද නිවෙනවා වගේ මේ ගින්න වූ ස්වභාවයෙන් අපට හමු වෙන ධර්මතා පහ අපි තේරුම් අරගෙන ඒකට ඇලුම් නොකළොත්, ඒකට ලං නොවුනොත්, ඒක අතහැරියොත් එය පවතිනත් ඉඩ නැහැ. එයද ඉක්මනින් නිවී යනවා. පළමුව ලංවීම, කිට්ටුවීම නිසා ඇතිවන දැවීමෙන්, තැවීමෙන් ඇතිවෙන දුකින් මිදෙනවා ලං නොවෙන නිසා. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින් මිදෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණය තිබියදී යම් කෙනෙකු දුකෙන් මිදුනොත් ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන්ද මිදෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් මිදෙනකොට අපි කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. ජාති ජරා ව්‍යාධි මරණයෙන් මිදෙනකොට කියනවා අනුපාදා පරිනිර්වාණ කියලා. අපට මේ ස්කන්ධවල කිසි වෙනසක් කරන්නේ නැතුව ස්කන්ධයන්ගේ යථා ලක්ෂණේ යථා ස්වභාවය දැකලා ඒ වූ ස්වභාවය එහෙම්මම ඉතුරුව තිබියදී ඒ ස්කන්ධයන් නිසා ඇතිවෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් අතහරින්න පුළුවන්. එහෙනම් අපි මොනවද පළඟැටියට ගිනි දැල්ලමින් අපට හමු වෙලා තියෙන ස්වභාව ධර්මතාවය? ඔන්න ඔය ධර්මතාවය මේ බුද්ධ ශාසනයේ උගන්වනවා දුක කියලා. මොකකට බුදුදහමේ දුක කියලා කියන්නේ? සංකිට්ඨේන පංචුපාදානක්ඛන්දා දුක්ඛ. සංකිට්ඨේන පංචුපාදානක්ඛන්දා දුක්ඛ. කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධය දුක. පංච උපාදානස්කන්ධය දුකයි. මේ පංච උපාදානස්කන්ධය කියන එක දකින්න අර පළඟැටියන්ට හමු වෙච්ච ගිනි දැල්ල වගේ. ගිනි දැල්ලේ තිබුණානේ ස්වභාව ධර්මතා ටික. දවන පුළුස්සන බව ලං වුණොත් කවුරු හරි දවනවා පුළුස්සනවා පුච්චනවා. ඒක පහන් දැල්ලේ යථාර්ථී ස්වභාවය. මෙන්න මේ පංච උපාදානස්කන්ධ කියන තැනත් එබඳු ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ ස්වභාවික ලක්ෂණය තමයි ජාති දුක්ඛ ලක්ෂණය, ජරා දුක්ඛ ලක්ෂණය, ව්‍යාධි දුක්ඛ ලක්ෂණය, මරණ දුක්ඛ ලක්ෂණය. කෙටියෙන් ගත්තොත් ජරා මරණ දුක්ඛ ලක්ෂණය මේ තුල තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියනකොට එතකොට රූප උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය මේ පහට කියනවා පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය අර පළඟැටියට හමු වෙච්ච ගිනි දැල්ල වගේ. අපටත් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට අපි දකින්නේ නෑ, අපට පේන්නේ නෑ. පළඟැටියට ගිනි දැල්ල පෙනුනේ කොහොමද? සැප වූ, සොඳුරු වූ, ප්‍රිය වූ, මధుර වූ සැපගෙන දෙන මමම මගේමයි කියලා හිතෙන තරමේ දෙඩි හැඟීමක්. ඒ අවබෝධය, ඒ දැකීම, ඒ කල්පනය කොච්චර මෝඩයිද, කොච්චර වැරදියිද කියලා අපට තේරුණා භවයේ උසස් නුවණක් අපට ඇති නිසා. පළඟැටිය ලැබපු අමිහිරි අත්දැකීම අපි දැක්ක නිසා. හැබැයි අපට තේරිලා නෑ අපි ඇලුම් කරන තැන මම මගේ මගේ ආත්මේ කියලා තෘෂ්ණාවෙන් ආසාවෙන් එල්ලුණු තැන, වැළඳගත් තැන මොනවද තියෙන්නේ, මොනවද අපට උරුම වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. ඔන්න භවයේ උසස් වෙච්ච මනසක් ඇති උතුම් වූ ආර්ය උත්තමයන් වහන්සේලා අපට කියා දෙනවා අපි ඇලුම් කළ තැන වැරදි, අපි සැප හොයන තැන වැරදි, සැප කැමැත්තෙන් සැප හොයාගෙන යන්නේ සැප ලැබෙන තැනකට නෙමෙයි දුක උපදවන තැනකටයි කියලා මුනිවරු ලෝකේ කියනවා. ඒත් අපිට ඇහෙන්නේ නැහැ. ඇහුණත් අපිට ඒක ඇත්තක් කියලා පේන්නේ නැහැ. දැන් පළඟැටියට කවුරු හරි බණක් කිව්වොත් පළඟැටි උඹ හරි මෝඩයිනේ. උඹ සැප කියලා මේ හොයාගෙන යන්නේ කොහෙන්ද? සැප ලැබෙන තැනකටද මේ යන්නේ? මහ දුකක් උපදවන තැනකටයි උඹ ඔය ඇලුම් කරන්න කියලා පළඟැටියට කිව්වොත් පළඟැටි ඒ අදහස පිළිගන්නේ නැහැ. මොන බොරුවක්ද, මොන මෝඩකමක්ද? අපි විඳින සැපේට ඊරිසියාවෙන්ද කොහෙද මේ පෙනිපෙනී තියෙන සැප අහිමි කරන්න හදනවා කියලා ඒ බණ කියපු කෙනාටත් අවවාද කරපු කෙනාටත් පළඟැටිය දෝෂාරෝපණ කරන්න පුළුවන්. ඒ තරම් පළඟැටියට ඇත්තක් පහන් දැල්ලේ සැප තියෙනවා කියන එක. දැන් ලෝකේ මුනිවරු අපි ඇලුම් කරන තැනත් මේ වගේම වැරදි සැපගෙන දෙන තැනක නෙමෙයි ඔය සැප හොයන්නේ. සැපත වගේ පේන තැන සොඳුරුයි ප්‍රියයි මනාපයි කියලා පේන තැන තියෙන්නේ මෙන්න මේ වගේ දුක්ඛදායක බවක්. ඕක අල්ලන්න ගියොත් මෙන්න මේ කියන ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩා විඳින්න වෙයි කියලා මුනිවරු කියද්දිත් අපි කියන මොන බොරුවක්ද? අපිට මේ තියෙන විඳින්න තියෙන සැපතත් නැති කරගන්නයි මේ හදන්නේ. මේ කියන බණ අපිට තියෙන යන්තම් මේ සැප විතරයි, මේ සැපත් අහිමි කරන්නයි මේ හදන්නේ. අපි විඳින සැපයට බාධා කරන්න ආපු ඊරිසියාකාරයද කොහෙද කියලා අර පළඟැටියට වගේම අපටත් හිතෙනවා. අපිත් එහෙම හිතෙනවා. ඔබ පළඟැටියාගේ මෝඩකම දකින්නේ කොච්චර පැහැදිලි සත්‍යයක් හැටියටද? කොච්චර යථාර්ථවාදීවද පළඟැටිය ලැබෙන අත්දැකීම දකින්නේ? කොච්චර ඇත්තක් දැකලාද ඔබ ඒ අවවාදය කළේ? ඒ වගේමයි අපි මේ ඉන්න තැනත් පවත්නා ස්වභාවය අපි පළඟැටියගේ ස්වභාවය දැකලා කියනවා වගේමයි මුනිවරු අපි ඉන්න තැන දැකලත් අවවාද කරන්නේ. පළඟැටියට වගේමයි අපටත් පේන්නේ, අපටත් තේරෙන්නේ නෑ. අපිත් අල්ලනවා, ලං වෙනවා, පිච්චෙනවා, දුක් විඳිනවා. දුක් විඳින ගමනුත් ආපහු කල්පනා කරන්නේ මේකෙමයි සැප තියෙන්නේ, මෙතනින්මයි සැප හොයාගන්න ඕන කියලා අපි ඒ ටිකම තව පැත්තකින් ප්‍රාර්ථනා කරනවා. ස්කන්ධ ටිකමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ස්කන්ධ වලින් තොර නෑ අපි හැමතිස්සෙම ස්කන්ධ වලටම ඇලුම් කරලා තියෙනවා. එනිසා අපි රූපයට ඇලුම් කරලා තියෙන රූපේ මම මගේ, මගේ ආත්මය. වේදනාව මම මගේ, මගේ ආත්මය. සංඥාව මම මගේ, මගේ ආත්මය. සංස්කාරය මම මගේ, මගේ ආත්මය. විඥානය මම මගේ, මගේ ආත්මය. මේ පංච උපාදානස්කන්ධයම මම මගේ, මගේ ආත්මය කොටගෙන අපි වැළඳගෙන ඉන්නවා. මේ ටික වැළඳගත්තාම, මගේ මගේ ආත්මය කරගත්තාම මොකද්ද වෙන අත්දැකීම? දැන් මේ ස්කන්ධ ටිකේ ලක්ෂණය මොකද්ද? ජරා ව්‍යාධි මරණ ලක්ෂණ ටික, ජරා මරණ ලක්ෂණය. එතකොට මම වැළඳගත්තේ ප්‍රියමනාප සොඳුරු දෙයක් කියලා. වැළඳගත්ත දේ ජරා මරණය නම් මම වැළඳගත්තේ ජරා මරණය නෙමෙයි, මම වැළඳගත්තේ රූපය. හැබැයි රූපයේ ජරා මරණයේ ස්වභාව කොට ඇත්තේ නම් ජාතිය ජරාව ව්‍යාධිය මරණයේ ස්වභාව කොට ඇත්තේ නම් මම නොදැක්මේ නමුත් වැළඳගෙන තියෙන ජරා ව්‍යාධි මරණය වේදනා සංඥා සංකාරත් එහෙමයි. ඒ නිසා ඔන්න අපි බැඳිලා ඉන්නවා ස්කන්ධ පහකට. ඒ අපි ඇලුණු බැඳුණු ස්කන්ධ පහට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. ඒ පංච උපාදාන ස්කන්ධය කියන තැන දකින්න ඕන පළඟැටියට සොඳුරු ප්‍රිය මනාප සපගෙන දෙන වස්තුවක් හැටියට පෙනුණු ගිනි දැල්ල හා සමානව. ඒ වැරදි දැක්ම නිසා පළඟැටියට අයිති වෙච්ච උරුම වෙච්ච අත්දැකීම් ටිකක් මතක තියෙන්න ඕන. අපටත් ඒ ගිනි දැල්ල හා සමාන වැරදි දැක්මෙන් දකින ස්කන්ධ ටික තේරුම් ගන්න. ඒ ස්කන්ධ පහ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා නොදක්නාකම නිසා ඒට ඇලුම් කිරීම නිසා අත්විඳින්න වෙන අත්දැකීම් ටිකක් තියෙනවා. ඒක තමයි ඔබ ජීවිතය පුරාම අත්දකින අත්දැකීම් ටික. නිතට කඳුලක් මතු කරගෙන හදවතට සුසුමක් සුසුමින් මේ ගෙවෙන ජීවිතය දුකෙන් සුසුමින් කඳුලෙන් ගෙවෙන මේ ජීවිතේ මෙබඳු අමිහිරි අත්දැකීම් විඳින්න වෙලා තියෙන්නේ අන්න අර පළඟෙටියට පහන් දැල්ල වගේ පහන් දැල්ල පෙනුනා වගේ අපිත් වැරදි තැනක පැටලිලා ඉන්නවා වැරදි දැක්මකින් යුක්තයි. පුළුවන් නම් හොයාගන්න මෙන්න මේ ජීවිතේ කල් තියන්න ඕනේ නැහැ. අදම පුළුවන් ඒ ටික කරන්න. අදම අපි හොයාගත්තොත් මොකකටද අපි පැටලිලා ඉන්නේ? අපට පහන් දැල්ලක් වගේ සුඳුරු තැනක් ඇටියෙද පෙනුණු තැන මොකද්ද? අපේ වැරදි දැක්ම කුමක් අරබයාද? ඒ වැරදි දැක්ම දුරු කරගන්න එහි පවතින ඇත්ත කුමක්ද කියලා හොයන්න අපිට පුළුවන්කම ලැබුණොත් අපිට අදම පුළුවන් අර දැවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් එන දුක් ටික නතර කරලා මිදිලා පළඟැටිය ඇත්ත ඇති හැටිය දැකපු හැටියෙම ඒ දුකෙන් මිදුණා වගේ මේ ගත වෙන ජීවිතයේ ඔබ විඳින හැම දුකකින්ම නිදහස් වෙලා සැපවත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට ජරාව තියෙනවා. ශරීරෙ දිරනවා. දිරීමේ දුක නැහැ. ලෙඩ වෙනවා. ලෙඩවීමේ දුක නැහැ. මරණේ තියෙනවා. මරණ දුක නැහැ. අපි හොයලා බලන්න ඕන ජරා ව්‍යාධි මරණේ ලක්ෂණේ ස්වභාවය මොකක්ද? ජරා ව්‍යාධි මරණ දුක එන්නේ කොහොමද? මෙන්න මේ දෙක ගැන අපි සංසන්දනාත්මක විමසීමක් කළොත් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වැරදි දැකීම වැරදි මෙනෙහි කිරීම හරි දැකීම හරි මෙනෙහි කිරීම කියන කරුණු දෙකයි අපට හෙලි කරගන්න වෙන්නේ. පළඟටියාගේ වැරදි දැක්ම වැරදි කල්පනාව දැවීමෙන් තැවීමෙන් පිලිස්සීමෙන් මරණයේ අමිහිරි වේදනාව දක්වා මේ ජීවිතයේම දුකට උරුම කාරේ කළා. පළඟටියා යම් දවසක ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් නිවැරදිව කල්පනා කිරීමෙන් ගිනි දැල්ල කියන්නේ මේ බඳු ස්වභාවයක් කියලා දැක හඳුනා ගැනීමෙන් මෙනෙහි කිරීමෙන් පළඟටියා දුකට වැටුනේ නැහැ. දුකින් නිදහස් වුණා. අපද ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා වැරදි කල්පනාවකින් යුක්තයි. මිත්‍යා දෘෂ්ටිය නිසා මිත්‍යා සංකල්පයෙන් යුක්තයි. ඒ නිසා අපේ ගෙවෙන ජීවිතය දුක්ඛදායක වෙලා. නොයෙක් හේතු නිසා අපි හඬනවා, වැළපෙනවා. ලෝකේට මේ ඇස් වලින් කඳුළු පෙන්වුවේ නැතුණාට ඇතුළත තියෙන මහ ගිනි කන්දක් නොයෙක් හේතු නිසා ඇතුළත දැවෙනවා. දරුවු නිසා වෙන්න පුළුවන්. මව්පියෝ හරි අසරණ වෙලා කවුරුවත් නෑ බලා ගියා ගන්න. ඇතුළත දැවෙනවා, මොනවා කරන්නද? ගෙදර ජීවිතේ, විවාහ ජීවිතේ ප්‍රශ්න වෙන්න පුළුවන්. රැකී රක්ෂාව තුළ ප්‍රශ්න වෙන්න පුළුවන්. ගේ දොර නිවාස තුළ ප්‍රශ්න. හැම පැත්තකින්ම ගැටලු. අපි මේ ඔක්කොම ඇතුළේ හිර කරගෙන ලෝකෙට හිනාවකින් සරසනවා. හැබැයි ඇතුළත ගිනි කන්දක්. අපි මෙන්න මේ එළියෙන් පෙනෙන ස්වභාවය නෙවෙයි ඇතුළත ස්වභාවයට කරපවල බලලා අපිට මෙබඳු අත්දැකීමක් අත්විඳින්න වුණා නේද? එහෙනම් ඒකට හේතුව වැරදි දැක්ම, වැරදි කල්පනාවද? අර නිදර්ශනයත් උපමාවත් එක්ක ටිකක් අපි කල්පනා කරගත්තොත්, තේරුම් ගත්තොත් අපට අද සවස් භාගයේ ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අන්න ඒ අපේ මේ ලබන ජීවිත අත්දැකීමෙන් නිදහස් වෙලා සැපදායක, සුවදායක, සැබෑ සොඳුරු අත්දැකීමක් ලබන සම්‍යක් දැක්මකට, සම්‍යක් දර්ශනයකට, සම්‍යක් සංකල්පනාවකට, යෝනිසෝ මනසිකාරයකට මෙනෙහි ගිහිල්ලා අපේ ජීවිත මේ ජීවිත තුලදීම සනසවාගෙන, සංසිඳවාගෙන නැවත සසර ගමනෙත් මෙබඳු අමිහිරි අත්දැකීමකට හේතු නොවන, මෙබඳු අත්දැකීමක් නොලබන, ඒ ජාති ජරා ව්‍යාධි මරණය ස්වභාවකට ඇති පංච උපාදානස්කන්ධයෙන්ම මිදිලා නිදහස් වෙලා සදාතනික නොවෙනස් වෙන අමෘත අජරාමර උතුම් නිර්වාණ සාන්තියේ අධ්‍යක්ීම ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒක අමාරු නෑ, ඒක අපහසු නෑ. මේ වැරදි දැක්මින් මිදුනොත්, හරි දැක්මට පැමිණුනොත්. එනිසා අපි අද සවස් කාලේ ඒ වැරදි දැක්ම හා නිවැරදි දැක්ම, වැරදි දැක්ම හා නිවැරදි දැක්ම, වැරදි දැක්ම තුල ගොඩ නැගෙන වැරදි කල්පනාව යෝනිසෝ මනසිකාරය, හරි දැක්ම තුල ගොඩ නැගෙන යෝනිසෝ මනසිකාරය පිළිබඳව හිතෙනින් එහාට කරුණු කතා කරමු. ඉතින් දැන් දහවල සම්බුදු පූජාවන් පවත්වන්නට සූදානම් වන වෙලාව, ඒ සඳහා කාලය ඉඩ තබමින් අපි අපේ අනුශාසනාව නිමා කරනවා. මේ ගැන මේ කාලය තුලත් නොහැර අමතක නොකොට හිතන්න, මොකද්ද අපේ පළඟැටි දැක්ම කියලා. අපිත් පළඟැටියෝ වගේ නේද? පළඟැටිය රැවටුණා වගේ අපි රැවටිලා ඉන්නේ මොකටද? කොතනටද? එතනින් අපට මිදෙන්න බැරිද? අපට නිදහස් වෙන්න බැරිද? නැවත නැවත හිතන්න, අපට ඒ සඳහා මගක් හෙළි කරගන්න පුළුවන් වේවි. ඒ සඳහා උත්සාහවත් වෙන්න, වීර්යය වඩන්න, සිහිනුවණ අවදි කරන්න, විමර්ශන ඥානීය බුද්ධිය අවදි කරගන්න ඔබට තුනුරුවන්ගේ පිහිට පිළිසරණ ලැබේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයං තූ සිවං පදං ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමත නිවන් සුව සැලසේවා.